SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලොවට මේ වෙනකොට අපිට අලුතින්ම වාර්තා වෙන තොරතුරු මොනවාද? අපි විමසා බලමු සුපුරුදු පරිදි සිකුරාදා වැඩසටහනේ ලොවට විශේෂාංගෙන්. මේ විශේෂාංගයට පුරුදු පරිදි අපිත් එක්ක දැන් සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්තිජාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
ප්‍රධානතම කාරණා විදිහට අපිට වාර්තා වන්නේ මේ සිරියාවේ සිදුවුණු රසායනික අවිප්‍රහාරය පිළිබඳවයි. මේ වෙනකොට 80කට වැඩි සංඛ්‍යාවක් පුද්ගලයන් මේ තුලින් මිය ගිහිල්ලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. අපි මේ රසායනික අවිප්‍රහාරය ඇතිවීමේ සුළුමුළු පිළිබඳව කතා බහ කරමින් මේ කතාව පටන් ගමු අමල්. මොකද මේ රසායනික ප්‍රහාරය සම්බන්ධව සිරියාවේ රජයට අසාද් රජයට යම්කිසි චෝදනාවක් එල්ල වෙනවා. ඒ වගේම රුසියාවටත් චෝදනාවක් එල්ල වෙනවා. මේ සුළුමුළු කොහොමද අන්තර්ජාතිකව වාර්තා වන්නේ?
දිරක්ෂි, මේක ඇත්තටම ගුවන් ප්‍රහාරයක ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. මේ වෙනකොට අසාද් පාලනයට අභ්‍යන්තරව සහ බාහිරව යුද ආධාර ලබා දෙන ප්‍රධානම රට වන රුසියාව මේ වෙනකොට පිළි අරගෙන තියෙනවා. මේක ඇත්තටම ගුවන් ප්‍රහාරයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ විදිහට පිරිසක් ජීවිතක්ෂයට පත්වුණේ කියලා. නමුත් කාගේ රසායනික අවිද මෙතන පුපුරා ගියේ කියන කාරණාව පිළිබඳ ලොකු මතභේදයක් ඇවිල්ලා තියෙනවා. රුසියාව කියනවා මේ ගුවන් ප්‍රහාරයෙන් ඔවුන් ඉලක්ක කරගත්තේ අසාද් ජනාධිපතිවරයාට විරුද්ධ ඒ කැරලිකාර කණ්ඩායම් වල අවිගබඩා වලටයි කියලා. ඒ අවිගබඩා පුපුරා යාම නිසා ඒ අවිගබඩා වල තිබිච්ච රසායනික ආයුධ වලින් තමයි මේ සාමාන්‍ය ජනතාවට මේ පීඩාවට පත්වුනේ කියලා. නමුත් විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රමුඛ අනිකුත් බටහිර රටවල් මේ වෙලාවේදී චෝදනා කරන්නේ මේක ඍජුවම අසාද් ජනාධිපතිවරයා ඔහුගේ ගුවන් හමුදාව පාවිච්චි කරමින් මේ ප්‍රදේශයට එල්ල කරපු රසායනික අවිප්‍රහාරයක්. ඒ තුලින් තමයි මේ විදිහට 86 දෙනෙක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒකෙන් 20කට වැඩිය කුඩා දරුවන්, ඒ දරුවන්ගෙනුත් ඉතාමත් පොඩි අත දරුවන් සෑහෙන ප්‍රමාණයකුත් මේ ප්‍රහාරයෙන් මිය ගිහිල්ලා තියෙනවා කියලා. ඒ නිසා මේම තමයි මේ පිළිබඳ ලොකු ජාත්‍යන්තර අවධානයක් ඇති වෙලා මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියලා තියෙන්නේ ඔහු සිරියාව සම්බන්ධයෙන් අනුගමනය කරපු ප්‍රතිපත්ති වෙනස් කරලා මීට වඩා දැඩි ස්ථාවරයක් සිරියාව සම්බන්ධයෙන් ගන්නවයි කියලා. මොකද මේ ප්‍රහාරයෙන් සාමාන්‍ය ජනතාව පමණක් නෙමෙයි ඉතාමත් කුඩා දරුවන් මේකෙන් හානියට පත් වෙච්ච නිසා.
අමල්, මේකේ අතුරු ප්‍රතිපලයක් පිළිබඳව මම කතා බහ කරන්න කැමතියි. මේ රසායනික අවිප්‍රහාරය එල්ල වුණේ සිරියාවේ ඛාන් ෂිකුන් කියන ප්‍රදේශයට. දැන් ඔබ සඳහන් කළා ඩොනල්ඩ් ට්‍රම්ප් එකපාරටම තමන්ගේ සිරියාව සම්බන්ධයෙන් තිබුණු ප්‍රතිපත්ති වෙනස් කළා, සිරියාවට විරුද්ධව ප්‍රකාශනෙකුත් කළා කියලා. එතකොට අපිට යම්කිසි වූ දලා අවබෝධයක් මෙහිදී ඇති වෙනවා. සිරියාවට ඔබ කලින් සඳහන් කරපු ආකාරයට අභ්‍යන්තරිකවත් වක්‍රවත් යුදමය ආධාර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් උදව් කරන රුසියාවත් එක්ක ඇමරිකාවේ තියෙන ගනුදෙනු කොහොම වෙයිද කියලා. මොකක්ද අන්තර්ජාතික මතය මේ වෙනකොට තියෙන්නේ?
ඔව් දිලුක්ෂි, අතරම අපි බලාපොරොත්තු වුණා ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් එක්කලා රුසියාවයි ඇමරිකාවයි අතර තියෙන රාජතාන්ත්‍රික මට්ටමේ සම්බන්ධතා මීට වඩා හොඳ තැනකට පත් වෙයි කියලා. ඉතින් එවැනි බලාපොරොත්තුවක් තියෙන වටපිටාවක තමයි මේ විදිහට මේ රසායනික අවිප්‍රහාරය නිසා දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ අදහස, එහෙම නැත්නම් ඔහුගේ මතය සිරියාව සම්බන්ධයෙන් දැඩි ලෙස වෙනස් කරගෙන ඇත්තට මේ වෙනකොට ඇමරිකාවයි රුසියාවයි බොහොම ඍජුවම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුලේ හැලහැප්පිලි රාශියකට යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම බටහිර රටවල් විසින් සිරියාව විවේචනය කරලාගෙන ගෙන එන ඒ යෝජනා නිෂේධ කරන්න රුසියාව දැන් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ ලෝක බලවතුන් සිරියාව මුල් කරගෙන ඇති කරගන්නා වූ ප්‍රශ්නය තවත් දුරදිග යන බවක් තමයි මේ ප්‍රහාරයෙන් අපිට පෙනියා.
දැන් සිරියාවේ ඇති වූ රසායනික අවිප්‍රහාරයෙන් පස්සේ අපිට ඊට කලින් වාර්තා වුණු සිදුවීමක් පසු තොරතුරු විමසා බලන්නට කැමති. ඊට කලින් අපිට වාර්තා වුණා කොලොම්බියාවේ සිදුවු නායාමෙන් මියගිය සංඛ්‍යාව අධික වර්ෂාපතනය හේතුවෙන් කඳු නාය ගිහිල්ලා පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට මරණයට පත් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අපි මේ සිදුවීම සම්බන්ධව මේ වෙනකොට වාර්තා වෙන තොරතුරු කතා බහ කරමු.
ඔව් දිලුක්ෂි, අතරම මේ නායාම වලින් මේ වෙනකොට 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේකෙන් මලසිරුරු 290ක් මේ කඳු වැටිවල සුන්බුන් ඉවත් කිරීමේදී සුවගත්තයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම මේ ප්‍රදේශයේ 70,000ක් විතර පිරිසක් ජීවත් වුණයි කියලා තමයි මුලින්ම ගණන් කරලා තියෙන්නේ. ඒකෙන් අඩකට වඩා වැඩි පිරිසක් මේ නායාම වලින් මේ වෙනකොට පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් කොලොම්බියාවේ රජය මේ නායාම සම්බන්ධයෙන් ඇතරම අලුත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. මොකද මේවැනි ස්වභාවික විවසනයකින් මෙතරම් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වුණේ කොහොමද කියන කාරණාව, මොකද මෙවැනි අවදානමක් තියෙන ස්ථානයක මේ විදිහට ජනතාව කොහොමද පදිංචි වුණේ කියලා විශේෂ විශේෂම මේ නිවාස තැනීමේදී ඒ අවශ්‍ය ප්‍රමිතියට පටහැනිව මේ නිවාස ඉදිකිරීමට අවසර ලබා දුන්නේ කවුද කොහොමද කියන එක පිළිබඳව දැන් ඒ පරීක්ෂණ ආරම්භ කළා තියෙනවා. මොකද මින් ඉදිරියට මෙවැනි දෙයක් නොවීමට පියවර ගැනීම සඳහා ඒ කටයුතු අවශ්‍යයි කියලා. මියගිය සංඛ්‍යාවට අමතරව ඊට හඩා ඒ වගේ දෙගුණයකටත් වැඩි පිරිසක් මේ වෙනකොට තුවාල ලැබලා රෝහල් ගත කළා කියලා තියෙනවායි කියලා තියෙනවා. ඉතින් ඒ ඔවුන්ගේ සහන කටයුතු සම්බන්ධයෙන්ුත් මේ වෙනකොට කොලොම්බියාවේ රජයත් ඒ අසල්වාසී රටවල සහයත් ඇතිව සෑහෙන පරිශ්‍රමයක් ගන්නවා කියලා තියෙනවා. ඒ අයට අවශ්‍ය උපකාර ලබා දෙන්න.
දැන් කොලොම්බියාව පිළිබඳව කතා බහ කළාට පස්සේ කොලොම්බියාව වගේම තවත් දකුණු ඇමරිකානු රාජ්‍යයක් පිළිබඳව අවධානය යොමු කරන්න කැමති. ඒ තමයි පැරගුවේ කියන රාජ්‍ය. පැරගුවේ රාජ්‍යයේ වත්මන් ජනාධිපතිවරයා හොරෂියෝ කාට්ස් කියන ජනාධිපතිවරයා තමන්ගේ බලය සඳහා ඒ තියෙන කාල සීමාව වැඩි කර ගැනීමට දර වූ උත්සාහයක් කරහා ඒ රටේ පාර්ලිමේන්තුවට සිදුවුණු යම්කිසි වූ ආපදා තත්ත්වයක් පිළිබඳව වාර්තා වෙන පාර්ලිමේන්තු ගිනි තබලයි කියලා. මේක ඇත්තටම මේ රටක දේශපාලන තත්ත්වයට යම් යම් විරෝධතා ඇති වෙනවා, කැරලි කෝලහර උද්ඝෝෂණ ඇති වෙනවා. නමුත් මේ පාර්ලිමේන්තුවක් ගිනි තිබ්බා කියන වාර්තාව ටිකක් අසාමාන්‍ය වාර්තාවක්, අපිට නිතරම අහන්නට ලැබෙන්නේ නැති කරුණක්. ඇත්තටම මේ හොරෂියෝ කාට්ස් ජනාධිපතිවරයාගේ මේ ප්‍රයත්නයේ අරමුණ මොකක්ද? එහි පැරගුවේ කියන රාජ්‍යයේ දේශපාලන වාතාවරණය කොහොමද මේ වෙනකොට තියෙන්නේ? මේ පාර්ලිමේන්තුව ගිනි තිබීම පසුපස කවුද ඉන්නේ? මේ වගේ තොරතුරු පිළිබඳව කතා බහ කරද්දී මොනවද අපිට වාර්තා වෙන්නේ?
දිරලක්ෂ අතරම පැරගුවේ කියන අපි මීට කලින් එතරම් වැඩි සාකච්ඡා කරපු රටක් නෙමෙයි. මොකද එතරම් ලොකු ජාත්‍යන්තර වශයෙන් වැදගත් ප්‍රවෘත්ති හැම ඒ විදිහට මැවුන් නැති වුණාට මෙතනදී සිද්ධ වුණු කාරණාව තමයි එකපාරට අපි කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට රටේ ජනතාව ඒ ජනාධිපතිවරයා ගත්ත තීරණයට විරුද්ධව රට පුරා කැරලි ගැහිමක් ආරම්භ කළ තිබුණා. ජනාධිපතිවරයා බලාපොරොත්තු වුණේ 2018 තමන්ගේ දුර කාලය අවසාන වීමත් සමගම තවත් වාරයක් බලේ රැඳී සිටීම සඳහා ඒ රටේ ව්‍යවස්ථා වෙනස් කිරීමට ඔහු යෝජනා කළ තිබුණා. පැරගුවේ රාජ්‍යයේ 1992 විතර වෙනකන් හමුදා පාලනයක් යටතේ තිබිච්ච රජයක්. පසුව ඔවුන් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පිවිසිලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ජනාධිපතිවරයාගේ දුර කාලය අවුරුදු 5කට සීමා කළ තිබුණා. ජනාධිපතිවරයෙකුට එක දුර කාලයකට සීමා කරලා, ඉතින් ඒ සීමාව ඉවත් කරලා තවත් වාරයක් 2018 දී ඡන්දයට ඉදිරිපත් වෙන තමයි ජනාධිපතිවරයා මේ උත්සාහය ගත්තේ. ඒකට කැරලි ගැසීම ඇත්තටම අවසාන වුණේ විරුද්ධ පක්ෂ කණ්ඩායම ඇවිල්ලා රටේ පාර්ලිමේන්තුවට ගිනි තියලා. මොකද මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ජනාධිපතිවරයාට ඉන්නවා. පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් හැකියාව තිබුණා මේ විතර මේ අනපනත් ගෙනල්ලා ජනාධිපතිවරයාට තව දුරකාරයක් ලබා දෙන්න. නමුත් ඒ සිද්ධ වෙච්ච පාර්ලිමේන්තුව ගිනි තැබීමත් ඒකට සමගාමීව පොලිසිය ගත්ත පියවර නිසා එක විරෝධකරුවෙක් පොලිස් ප්‍රහාරයකින් මිය යාමත් එක්ක මේ ප්‍රශ්නේ තවත් දුර දෙක ගිහිල්ලා පසුව ජනාධිපතිවරයාට සිද්ධ වුණා ඒ තමන් යෝජනා කරපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අකුලා ගන්න. ඉතින් මේ වෙනකොට ඔහු නැවත දුර කාලයක් ලබා ගැනීමට යෝජනා කරපු ඒ අනපනත් අකුලා ගැනීම නිසා දැන් යම් කිසි විදිහකට සාමකාමී තත්වයක් ඇති වෙලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තුවට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා මේ ගිනි තැවීම නිසා.
අපි ඊළඟට මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තවත් ක්‍රියාදාමයක් පිළිබඳව කතා බහ කරමු. දැන් පසුගිය කාල වකවානුව පුරාම අපි ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තමයි මේ කතාව පටන් ගත්තේ. හැබැයි දැන් ටික ටික ඔහු පිළිබඳව තියෙන කතා බහ මේ අපිට අමතක කරන්නත් බෑ. ඊටපු ගමන් ඔහු ඉතාමත්ම ආන්දෝලනාත්මක තීන්දුව తీරන අරගන්නවා මේ සතියත් ඒ වගේ වූ සතියක්. වයිට් හවුස් එකේ එහෙමත් නැත්නම් දවල මන්දිරයේ තියෙන මේ ආරක්ෂක ජනාධිපති ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධාන උපායමාර්ගික උපදේශකවරයා වහාම ඒ තනතුරින් අයින් කරන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තා. මේක ලෝකෙම කතාබහට පත් වෙලා තියෙනවා. විශාල ආන්දෝලනාත්මක තීන්දුවක් විදිහටත් බොහෝ දෙනෙක් ප්‍රකාශයට පත් කරනවා. එතකොට මේ ප්‍රධාන උපායමාර්ගික උපදේශක විදිහට සැලකෙන ස්ටීව් බැනන් කියන්නේ කවුද? ඔහු ඇයි මේ තනතුරට පත් කළේ? ට්‍රම්ප් ඇයි ඔහු මේ තනතුරින් අයින් කළේ? මේවට හේතු මොනවද?
දිලුෂ, අතර මේ ස්ටීව් බැරන් කියන පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානම අග්‍ර පුරෝහිතයෙක් හැටියට කටයුතු කරපු පුද්ගලයෙක්. එපමණක් නෙවෙයි දිලුෂ, මේ පුද්ගලයා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට මුල් වෙච්ච චරිතය හැටියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අති දක්ෂිණාංශික අදහස් දරන, එතකොට මේක් ඇමරිකා ග්‍රේට් අගේන් කියලා, එමත් ඇමරිකාව නැවතත් මේ තත්වයට ගෙනෙන්නට ඕනේ කියන ඒ පණිවිඩය ඇමරිකාව ජනතාව අතර ප්‍රචලිත කරන්න ඔහු තමන්ගේ වෙබ් අඩවියක් තිබුණා බ්‍රේට් බාට් කියලා. ඒක පාවිච්චි කරමින් බොහොම සාර්ථකව ඒ කටයුත්ත ඉදිරියට ගෙන ආපු පුද්ගලයෙක්. ඉතින් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ සම්පූර්ණ ඒ සාර්ථකත්වයට වග කියන උන පුද්ගලයා තමයි මේ ස්ටීව් බැනන්. ඉතින් ඔහු ඇත්තටම ජනාධිපතිවරයාගේ සියලුම උපක්‍රම සම්බන්ධයෙන් එහෙම නැත්නම් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ මේ හැම පැත්තෙම ඉදිරියෙන් හිටපු ප්‍රධාන චරිතය. නමුත් ඔහු එකවරම මේ ආරක්ෂක කවුන්සිලෙන් නැෂනල් සිකියුරිටි කවුන්සිල් කියන එක මේ දවල මන්දිරය ඇතුලේ පිහිටලා තියෙන මුළු ලෝකයටම අදාළ වෙන සියලුම ඒ ආරක්ෂක තොරතුරු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඇමරිකාවේ ජනාධිපතිවරයා ගන්න පියවර සම්බන්ධයෙන් ලොකුම බලපෑමක් කරන්න පුළුවන් ඒ කවුන්සිලේ ඒ තනතුරෙන් ඔව ඉවත් කරලා තියෙනවා. ඉතින් මේක එක්තරා විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් පසුබැස්මක් හැටියට දකින්න පුළුවන්. මොකද දේශපාලන ව්‍යුහයෙන් පිටතින් පැමිණි පුද්ගලයෙක් හැටියට වොෂිංටන් නුවර මේ දේශපාලන කාර්යපටිපාටය වෙනස් කරන්නට පියවර ගන්නවයි කියලා පොරොන්දු වෙච්ච ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිද්ධ වුණා ඒ තමන්ගේ නියෝජිතයා මේකෙන් ඉවත් කරගන්න. මොකද ඒ අභ්‍යන්තරින් පැමිණි ලොකු පීඩනය නිසා පීඩනය මැද්දෙ මීට කලිනුත් ඔහු තමන්ගේ ආරක්ෂක උපදේශකයා හැටියට පත් කරපු පුද්ගලයාට අහුල ගන්න සිද්ධ වුණා වෙනත් ආන්දෝලනාත්මක කාරණාවක් නිසා. ඉතින් මෙතන දැන් පෙනී යන කාරණාව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ප්‍රතිපත්තිය සැකසීමේදී තමන්ට අවශ්‍ය විදියට ඒක කරගන්නවා වෙනුවට ඔහුට ඇත්තටම සිද්ධ වෙලා තියෙනවා වොෂින්ටන් නුවර තියෙන දේශපාලන යාන්ත්‍රණයට අනුගාමී වෙන්න. මොකද ඔහු උත්සාහ කළේ ඒ සියල්ල වෙනස් කරලා අලුත් ක්‍රමයකට මේ දේශපාලන යන්ත්‍රය මෙහෙවන්නට. නමුත් ඒක කිරීමට ඔහු අසමත් බව තමයි මෙතනින් පෙනී යන්නේ.
අපි දකුණු කොරියාවට යමු. මේ ළඟට මේ වෙනකන් අපිට අහන්නට ලැබෙන උතුරු කොරියාවේ හිතුවක්කාරී ක්‍රියාදාමයන් මේ න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබඳව, මිසයිල් අත්හදා බැලීම් පිළිබඳව දකුණු කොරියාවත් දැන් පටන් අරන් තියෙනවා අලුතින්ම බැලස්ටික් මිසයිලයක් අත්හදා බලන්න. මේකේ තොරතුරු විමසා බැලීමේදී නම් අමල් අපිට වාර්තා වෙන්නේ මේ මිසයිලය උතුරු කොරියාවට හානි සිදු කිරීම දක්වාමන දුරකට ක්‍රියාත්මක කරන්න පුළුවන් මිසයිලයක් කියලා. දකුණු කොරියාවේ මේ ක්‍රියාකලාපේ උතුරු කොරියාවට කොහොමද බලපෑවේ සහ කලාපීය වශයෙන් කොයි වගේ බලපෑමක්ද ඇති කරලා තියෙන්නේ?
ඔව් දිලක්ෂ, ඔබ කිව්වා වගේම මේක අපි මීට කලින් නිරන්තරයෙන් අපිට අහන්න ලැබුණේ උතුරු කොරියාව විසින් මිසයිල් අත්හදා බැලීම්, එහෙම නැත්නම් න්‍යෂ්ටික අත්හදා බැලීම්, මේ සියල්ලම හරය වුණේ දකුණු කොරියාවට පීඩනයක් ලබා දෙන්නටයි. විශේෂයෙන්ම ඔබාමා ජනාධිපතිවරයාගේ පාලනය යටතේ දකුණු කොරියාවට ඒ ඇමරිකාවේ සහය, එහෙම නැත්නම් ඇමරිකාවේ රැකවරණය නිරන්තරයෙන්ම ලැබුණා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලයට පැමිණීමත් එක්කලා ඒ ආකාරයට දකුණු කොරියාවට ඇමරිකාවේ රැකවරණය තියෙනවාද කියන ප්‍රශ්නය පිළිබඳ ගැටලුවක් මතුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් හැමතිස්සෙම කිව්වේ උතුරු කොරියාව සම්බන්ධයෙන් දකුණු කොරියාවට අනතුරක් තියෙනවා නම් ඒ දකුණු කොරියාවේ ආරක්ෂාව සඳහා දකුණු කොරියාවට ඒකේ වියදම දරන්නට වෙනවයි කියලා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි අපි දකින්නේ දකුණු කොරියාව ඔවුන්ගේ මිසයිලයක් අත්හදා බලලා තියෙනවා. මේ මිසයිලේ දුර කිලෝමීටර් 800ක්. ඒ කියන්නේ උතුරු කොරියාවේ ඕනෑම ප්‍රදේශයක් ඉලක්ක කරන්න හැකි මිසයිලයක් තමයි මේ විදිහට සාර්ථකව අත්හදා බැලුවා කියලා කියන්නේ. ඒක කරන්නෙත් උතුරු කොරියාව තමන්ගේ බැලිස්ටික් මිසයිල් එකක් අත්හදා බලලා දින කීපයකට පස්සේ. ඉතින් එකට එක කිරීම මේ කොරියානු කලාපේ ඉදිරිවාදීකම් තියෙන මේ රටවල් දෙක දැන් තමන්ගේ යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම වැඩි වෙලා තියෙනවා. මොකද ඇමරිකාව මේ ප්‍රශ්නේදී මැදිහත් වීමට මැලිකමක් දක්වන වටපිටාවක තමයි මේ රටවල් දෙක තමන්ගේ යුද ශක්තිය ප්‍රදර්ශනය කරන්න පටන් අරන් තියෙන්නේ.
හොඳයි මල් සූතිවන්ත වෙනවා තොරතුරු සවිස්තරාත්මකව සමීප කිරීම පිළිබඳව. බොහොම සූති ලබන සතියේ සිකුරාදා හමුවන තෙක් ආයිබෝන් අමල්.
ආයිබෝන් දිලක්ෂි.